ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය වටගමුවේ ආනන්ද ස්වාමින් වහන්සේට.
අපේ දරුවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊයේ දවසේදී අපි සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂක අපේ පින්වන්ත දරුවන්ට කියා දුන්නු පාඩම උනේ කාලාම සූත්‍රය, එහෙම නැත්නම් බුදුදහමේන චින්තන නිදහස පිළිබඳව. අද තියෙන්නේ ඒ හා සමානවම අපිට සමාජයේ ජීවත් වන විට සහජීවනයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතනදී අපේ පාඩමේ මාතෘකාවෙන් අපේ දරුවනි බෞද්ධ අනන්‍යතාවයේ සුරකිමින් සහජීවනයෙන් කටයුතු කිරීම. මේ මාතෘකාව ගොඩක් වෙලාවට අපේ පෙළ පොතට එන්න බලපෑවේ පහුගිය වර්ෂ කාල සීමාවේදී සිදුනා වූ යම් යම් සමාජ සංසිද්ධීන්. කොහොම වුණත් බෞද්ධයින් වන අපිට අමුතුවෙන් සහජීවනයේ කියන එක ඉගැන්විය යුතු මාතෘකාවක් නොවේ. ඒ වුණත් සමාජයේ විසින්ම අපට අපේ මනස යොමු කළා අපේකම කියන එක උපරිමින් හිතන්න. ඒ විදිහට වෙනකොට දේශපාලනික වශයෙන් එය හඳුන්වනවා අන්තවාදීත්වය, එහෙම නැත්නම් අන්තගාමීත්වය කියන කාරණාවයි. දැන් මෙතනදී අපේ මේ තේමාවේදී බලාපොරොත්තු වෙන්නේ දරුවනේ සහජීවනයේ සඳහා කටයුතු කරනකොට අපි අපේ කමත් රැකගෙන කොහොමද සහජීවනයෙන් වැඩ කරන්නේ. සහජීවනය කියන මේ වචනේ තේරුම තමයි එක්ව සහයෝගයෙන් සමගියෙන් එකමුතුව කියන මෙන්න මේ අර්ථ සහිතව ජීවත් වීම කියන එක. ඒ නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාග ඉදිරිපත්න දරුවන්ට ගොඩක් වෙලාවට මේ තේමාවෙන් කෙටි ප්‍රශ්නයක් හෝ එන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කෙටි ගුවන් කාලය තුළදී අපේ දරුවන් යොමු කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ තේමාවෙන් අපිට මේ බුදුදහම විශ්වීය ධර්මයක් විදියට වැදගත් වන ආකාරය ගැන පැහැදිලි කර ගැනීම. ඒ නිසා අපේ පින්වන්ත දරුවනි බෞද්ධ අනන්‍යතාවය කියන්නේ මොකක්ද? අපේ බෞද්ධකම කියලා කියන්නේ පන්සිල් අරගෙන ප්‍රතිමා වහන්සේ නමකට වඳිනවා කියන එකම නෙමෙයි. බෞද්ධකම කියලා කියන්නේ යථාර්ථය දකිනවා කියන එකයි. එහෙනම් අපට පුළුවන්කම තිබෙන්නට ඕනි අත්තානං උපමං කත්වා, තමන් උපමා කරලා අනිත් අය ගැන හිතන්න. ඒ අනිත් අය ගැන හිතනකොට අපි එකට කියනවා අත්තූපනායක ධර්මය කියලා. තමා උපමා කොට සිටීම. දැන් මෙතනදී බෞද්ධ අනන්‍යතාවය වෙන්නේ මොකද්ද? අපේ පාඩමත් එක්කම සහසම්බන්ධ වෙලා බලන්න. අපේ පාඩමේ අංකය තමයි 10 වෙනි පාඩම. එතකොට මේ 10 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙනට අපේ දරුවන්ට හොඳින් සිහිපත් වෙන්නට ඕනි. අපි හැමදාම උරුමය ගැන කතා කරනවා. උරුමය කියලා කියන්නේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව ආදී මේ ඓතිහාසික ස්ථානවල තිබෙන නටබුන් විතරක් නෙමෙයි. අපිට වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියලා චතුරස්‍රාකාර සංස්කෘතියක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ මේ බුදුදහම කියන එක එක ජන වර්ගයකට, එක සමාජයකට දේශනා කළ ධර්මයක් නෙමෙයි. අන්න ඒ නිසා යථාර්ථවාදීව දැකීම තමයි බෞද්ධකම කියලා කියන්නේ. එතනදී මම විතරයි ජීවත් වෙන්න ඕනි, අපි විතරයි ජීවත් වෙන්න ඕනි, අන් අය ජීවත් විය යුතු නැහැ, අන් අය ජීවත් වෙනවා නම් අපි කියන විදිහටයි ජීවත් වෙන්න ඕන. මෙන්න මේ වගේ හිතන්න ගියාම තමයි සමාජයේ යම් යම් පුද්ගල සමාජ ගැටලු ඇතිවන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා පංචශීලයේ කියන එක මෙතනදී හරි වැදගත්. ඇයි ඒ? අපිට තියෙන එකම අනන්‍යතාවයක්. දැන් ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ප්‍රබල සංවිධානයේ මානව හිමිකම් තියෙනවනේ. ඔය මානව හිමිකම් ප්‍රඥප්තීන් අතර ගොඩනැගෙනකොට අපේ රටෙනොත් මේ මානව හිමිකම් ප්‍රඥප්තීන් හදන්න විද්වතුන් සහභාගී වුණා. ඒ සහභාගී වුණ අපේ විද්වතුන් පෙන්වා දුන්නේ පංචශීලයේ එන වැදගත් කියන කරුණු ටික. හැබැයි ඒවා තමන්ගේ යෝජනා විදිහට ඉදිරිපත් කළාම එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔය ප්‍රඥප්තීන් හදපු ඒ විද්වතුන් මේවා ඉතාමත් කදිම යෝජනා විදියට ප්‍රතික්ෂේප කරන්නේ නැතුව බහර ගන්නටත් යෙදුණා. එතකොට ඒ වගේ තියෙන්නේ මොකද්ද? බෞද්ධකම. අපි හිතන්නේ මේ දොහොත් මුදුනේ තබාගෙන වඳිනවා කියන එක විතරයි බෞද්ධකම කියන්නේ කියලා. නෑ. අනිත් අයට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දීම, ඒ වගේම අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව මට නැත්තම් ඔබට තිබෙන්නට බෑ, ඔබට තියෙන දේ මට තියෙන්න ඕනි, මේ වගේ හිතාගෙන හොරකම් කරන වගේ දේවල් කරන්නේ නැතුව, ඊළඟට අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, අන් අයව මුලාවටපත් කරන්නේ නැතුව සත්‍යවාදී ජන සමාජයක් ගොඩනගන්න, ඒ වගේම නිරෝගිමත් සමාජ පරිසරයක් ගොඩනගන්න, මේකනේ මේ පංචශීලයේ තියෙන්නේ. එතකොට ඒ බෞද්ධ අනන්‍යතාවයේ ලක්ෂණයක්. අන්නේ නිසා අපේ දරුවන්ට මේ පුද්ගල වශයෙන් ගත්තාම අපිට දකින්න තියෙන කාන්තා පිරිමි කියන බෙහෙදේ පමණයි. අපි ඔක්කොගේම අවශ්‍යතා එකයි. ආහාර නිද්‍රා භයමයි තුනංච. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. බුදුහාමුදුරු දේශනා කරනවා. අපි ඔක්කොම යම් විදිහකින් දවසට වේතනයක් හොයන්නේයි සල්ලිකාරයක් වෙනවා කියන එක තියෙන දෙවෙනියට. අද මම ජීවත් වෙන්න ඕනි. මොනවා හරි කෑමට ගන්න ඕනි. මගේ අමුදරුවන් ආරක්ෂා කරන්න ඕනි. අන්න ඒ වගේ අවශ්‍යතා වෙනින් තමයි මුදල් හොයන්නේ. එතකොට ආහාර පාන තමයි මූලික අවශ්‍යතාවේ. ඊළඟට ඒ කාන්තා පිරිමි බෙහෙදේ පමණයි තියෙන්නේ කියලා කියන්නේ හේතුව තමයි අපේ ජන සමාජයන් තුළ ලෝකයේ තුළ විවිධ බෙදීම් තියෙනවා. හැබැයි මේ මොන දේ බෙදුවත් නිකන් හිතලා බලන්නකෝ. ලෝකයේ තියෙන රටවල් වශයෙන් ගත්තාම ඒ රටවල් තියෙන දේශගුණික සහ පාරිසරික විපර්යාසත් එක්ක මිනිසුන්ගේ යම් යම් වෙනස් වීම් තිබෙන්නට පුළුවන්. ආසියානු ජන සමාජය ගත්තොත් ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඒ වගේම බංග්ලාදේශය මේ වගේ රටවල මිනිසුන්ගේ එක්තරා සමානතාවයක් තියෙනවා. ඊළඟට චීනය, ජපානය, කොරියාව මේ වගේ රටවල මිනිසුන්ගේ යම් සමානතාවයක් තියෙනවා. ඊළඟට අප්‍රිකානු රටක් ගත්තාම මේ මිනිසුන් හඳුනා ගන්න වෙනම රටාවක් තියෙනවා. මෙන්න මේ ඒ මිනිසුන්ගේ ස්වභාවය ස්වරූපයෙන් විතරයි හඳුන ගන්න තියෙන්නේ. හැබැයි ඔය ඔක්කොම ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පංචින්ද්‍රියන්ගෙන් සමන්විත මනුෂ කොට්ටාශයක්නේ. අපි ඔක්කොට මෙහෙමනම් ආහාර අවශ්‍යතා, නින්ද, ජීවිත ආරක්ෂාව, ඒ වගේම ප්‍රජාව බෝ කිරීම මෛතුන සේවනය කියන්නේ ඒක. එතකොට මෙන්න මේ අවශ්‍යතා හතරත් එක්ක තමයි අපි මේ සමාජ තුළ ජීවත් වන්නේ. එතකොට මෙන්න මේ වගේ හිතනකොට අපි අර ලිංග ભેදයෙන් යුක්තව කාන්තා පිරිමි කියලා බෙදුවට මිනිසා කියලා කියන්නේ එකම සත්වයක. අපට දකින්න පුළුවන් හැකියාවක් මෙතෙන්දී ඇති වෙන්නට ඕනි. ඒ නිසා පින්වන්ත දරුවනි, ඔබගින් විභාගයට ප්‍රශ්නයක් අහන්නේ නැහැ සහජීවනයේ යනු කුමක්ද කියලා. ඔබට සමහර විට හත්වෙනි ප්‍රශ්නයේදී එන්නට පුළුවන් සහජීවනයෙන් ජීවත් වෙමු කියන මාතෘකාවට කෙටි සටහන් ලියන්න. ඒ එනකොට අපි මේ බුදුදහමේ තියෙන අනන්‍යතාවය, බුදුදහමේ තියෙන වටිනාකම හඳුනාගෙන ඒත් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණොත් අන්න එතන තමයි වඩාත් වැදගත් වන්නේ. අපේ රටේ බලන්න පහුගිය කාලේ කොච්චර ව්‍යසනයන් තිබ්බද කියලා. යුද්ධ තිබුණා, ඒ වගේම ස්වභාවික උපද්‍රව විදිහට සුනාමියක් ආවා, ගම් වතුර, නායයම් ආදී ක්ෂණික සිදුවීම් ව්‍යසනයන් ඇති වුණා. මේ තැන් සිද්ධ වෙනකොට සබාදහම එතනදී ඒ දඬුවමක් දුන්නා කියලා හිතමු. දඬුවම දුන්නේ එක කොටසකටද? නැහැ. අපි ඔක්කොටම පොදු වෙන විදිහට ඒ දඬුවම ලැබුණේ. එතකොට ඒ වාට පිහිට වෙන්නේ ගියේ කවුද? දැන් හොඳම උදාහරණේ තමයි සුනාමිය ආපු අවස්ථාවේදී උතුරු නැගෙනහිර පළාතවල මහා යුද්ධයක් තිබුණා. හැබැයි අපි වීරෝදාර රණවිරුවන්, ඒ වගේම LTT සමාජිකයින් මේ ඔක්කොම මේ සුනාමියට හසු වෙනවා. හසු වෙනකොට අපේ රණවිරුවෝ ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථානවල වෙසෙන්ට පත් වෙලා හිටපු LTT කඳවුරුවේ හිටපු සමාජිකයන්ව බේරගත්තේ සතුරෙක් දිහා බලලම ගෙනෙමි. අපේ සහන සේවාවන් ඉදිරි ගිහිල්ලා වුණ බේරගත්තේ රතු කුරුසෙට බාර දුන්නේ. එතකොට බලන්න, එතකොට අපේ රණවිරුවන් තුළ තිබුණා වූ අනන්‍යතා ලක්ෂණේ. ඒ කියන්නේ ඒ වෙලාවේ සතුරු ප්‍රහාරයක් දෙන්න හොඳම අවස්ථාවක්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් වෛරෙන් නියම වැඩේ වෙන්නේ අපි කරන්න කලින් උන්ට හොඳට වදිනවා කියලා. නමුත් එහෙම හිතුවේ නැහැ. හරිම මානුෂික විදියට බැලුවා. ඒ අයට පිහිට වුණු බව අපි ජනමාධ්‍ය තුලිනුත් දැක්කා. ඒ අපේ හැටි. මෙන්න මේ වගේ මුළු මහත් ලෝකයටම පුළුවන්කම තිබෙනවා නම් ආගම්වාදී නොවි ජාතිවාදී නොවි දේශපාලන පක්ෂ වශයෙන් බෙදෙන්නේ නැතුව මිනිසුන්ට මිනිසුන් විදියට සේවයක් කරන්න ඒ මිනිසුන්ට උදව් කරන්න මේ තියෙන සහජීවන ලක්ෂණේ. අපි දැන් මේ පළාතේ ඉඳලා තමන් ජීවත් වෙන පළාතේ ඉඳලා අපි කියමු උතුරු පළාතට ගියා කියලා. සමහරට අපිට භාෂා දැනුමක් නැහැ. අපි එතෙන්දී හදිසි අනතුරු ලක්ුණා කියලා හිතමු. ඒ හදිසි අනතුරු ලක්ුණාට පස්සේ මේ ඇවිල්ලානේ දකුණේ සිංහලයෝ මේ මිනිසුන්ට අපි උදව් කරන්න හොඳ නැහැ කියලා ඒ මිනිස්සු පැත්ත අහක බලන්නේ නැහැ. අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලේ වගේ පළාත්වලට ගිහිල්ලා මුස්ලිම් ජන සමාජයක් තියෙන ඒ පරිසරයට යන ඒ තැන්වලදී ඒ මිනිස්සු පස්ස බලන්නෙත් නැහැ. ඒ වගේම ඒ පළාත්වල මිනිස්සු අපේ පළාත්වලට ආපුවම අපිත් එහෙමයි. ඒ අයට හදිසි අවශ්‍යතා උපකාර අවශ්‍ය වුණොත් සිංහලද දෙමළද මුස්ලිම්ද ඒව නැහැ. අපි ඉදිරිපත් වෙනවා ඒ අයට ඒ අවස්ථාවේදී ඔවුන්ට සහනයක් වෙන්න. මෙන්න මේවා තමයි සහජීවන ලක්ෂණේ බවට පත් වෙන්නට ඕනේ. මෙතෙන්දී මිනිසා වෙන් කරන්නේ මොකෙන්ද? භාෂාවෙන්. අපි හැමතැනම සිද්ධ වෙලා තියෙන යන්නේ ඒක. ඒ නිසා සහජීවනයේට වැටක් විදිහට තිබෙන මේ භාෂාව අපි හැමෝටම ප්‍රගුණ කරන්න පුළුවන්කම තිබෙනවනේ යම් තරමක් හෝ සංනිවේදන හැකියාවෙන් මේ හැම දෙයක්ම විසඳන්න පුළුවන්. මිනිසුන් ද මිනිසුන් තේරුම් ගන්නට පුළුවන්. ආශ්‍රය කළ බලන්න. මේ මිශ්‍ර සංස්කෘතියෙන් තියෙන පාසල් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. පහුකාලීනව යම් යම් සංස්කෘතීන් අපේ රටවල් වලට ඇවිල්ලා මේ රටවල් වල තිබුණු සංස්කෘතියට යම් බලපෑම් කරලා ඒ සංස්කෘතීන් විවිධත්වයට පත් කරන්නට හදපු පිඹුරුපත් නිසා තමයි ගොඩක් වෙලාවට අපේ ජන සමාජය තුළ ගැටලු මතුවලා තියෙන්නේ. ඒ නිසා පින්වන්ත දරුවනි අපිට බුද්ධ ධර්මයේ විෂය කියන එක මේ විභාගයේ වෙනුවෙන් ලකුණක් ගන්න උගන්වනවා කියන පරමාර්ථය හිතන්නේ නැතුව අපට පුළුවන්කමක් ලැබෙනවා නම් මේ උතුම් දර්ශනය ජීවන දර්ශනයක් විදියට අපිට අනුගමනය කරන්න තියෙන දර්ශනයක් විදියට හිතන්න කොයිතරම් වැදගත් දහමක්ද කියලා නිකමට හිතලා බලන්න. අපට බොහෝ දේවල් මේ බුදුදහමත් එක්ක අනුගමනය කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි නිවන් දැකීමට බුදුහාමුදුරු ඉගැන්වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන නිවන් දකින මධ්‍යම ප්‍රතිපදාවනේ. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක නිවනට ලෝකෝත්තර සුවයට යන අතරේ අපි බලමු ලෞකික පැත්තටත් අපට සාර්ථකත්වයක් දෙනවා. අපි හැමෝම රටක් විදියට යහපත් දැක්මකින් කටයුතු කරන්න පුළුවන් නම් සමාජයක් විදියට යහපත් දැක්මකින් කටයුතු කරන්න පුළුවන් නම් කොයිතරම් වැදගත්ද? සම්මා දිට්ඨිය. එතකොට මේ යහපත් දැක්ම තිබ්බට වැඩක් නැහැ. අපි වැඩ කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මටත් අපේ සමාජයටත් මුළු මහත් රටටත් සෙතක් වන ආකාරයට අපි කොහොමද වැඩ කරන්නේ? සම්මා සංකප්පය. එතකොට මේ වැඩ කරන්න කල්පනා කළා වගේම කය වචනය මෙතන තමයි විෂගෝර තත්ත්වයේ තියෙන්නේ. හොඳින් කතා කරොත් එහෙම ඕනම මිනිස්සෙක් අපිට නතු වෙනවා. හැබැයි නරකින් කතා කරොත් gedera ඉන්න මිනිස්සයත් තරහ වෙනවා. එතකොට අපි අපින් යන්න තියෙන ජන සමාජයේ තිබෙන්නා වූ දේවල් අපි පරිහරණය කරන රටාවේ නේද වැද මේ වරද තියෙන්නේ. ඒ නිසා දරුවන්ට හොඳින් කල්පනා කරලා බලන්න පුළුවන් වෙන්න ඕනි අපි ඉන්න ජන සමාජයේ අපි අතර ගැටුම් තියෙන්නේ ඇයි කියලා. ඔය වාචසික සංවරයයි කායික සංවරයයි මේ දෙක හොඳට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපට ඉතාමත් පහසුවේ මේ ජන සමාජය තුළ සහජීවනය වැඩ කරන්න. එතකොට එතනින් එහෙම ඊළාට සම්මා වායාම සම්මා කම්මන්ත. දැන් මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ යහපත් කටයුතු කිරීම. ඒ යහපත් කටයුතු කියලා කියන්නේ සොරකම ප්‍රාණඝාතය කාමිත්‍යාචාරය වගේ දේවල් ඉවත් වෙලා කටයුතු කිරීම. අපි කවුරුවත් තවත් අයෙකුට හිංසා කරන්න කැමති වෙන්නට හොඳ නැහැ. හිංසාව අනුමත කරන්නත් හොඳ නැහැ. ඒතොර එතෙන්දී සිද්ධ වෙන්නේ තව කෙනෙක් තලා පෙලා පීනෙන් ලක් කිරීම නම් ඒක බෞද්ධකම නෙමෙයි. ඒක බෞද්ධ අනන්‍යතාවයේ ලක්ෂණේ බවට පත්වන්නේ ඔවුන්ට සහනයක් සලසා දෙන්න පුළුවන්කම තිබෙනවනම්. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ. බුදුදහම උගන්වනවානේ සෑම කෙනෙක්ම දඬුවමටත් බයයි, ඒ වගේ මරණයටත් බයයි. එහෙනම් අත්තානං උපමං කත්වා තමා උපමා කරලා අන් අයට වචනින්වත් හිංසාවක් කරන්න එපා. කායිකව කරන එක කෙසේ වෙතත් වචනිකින්වත් හිංසා කරන්න එපා කියලා කියන්නේ කයනුත් කරන්න එපා කියන එකම තමයි. ඒ නිසා සම්මා කම්මන්තය එතනින් අනුගමනය කරනකොට සම්මා ආජීවයට අපි යොමු වෙනවා. ඒ කියන්නේ යහපත් දිවි පැවැත්මක්. මම මුලින්ම පෙන්වන්නේ අපේ දරුවන්ට යහපත් දිවි පැවැත්ම වෙනින් කොහොමද අපි කටයුතු කරන්නට අවශ්‍ය කියලා. එතකොට අපි හැමෝම නිර්වුල් කර්මාන්ත ජන සමාජයේට මිනිසුන්ට හිංසාවක් වෙන ඒ වගේම අපරාධයක් වෙන අවඩක් වෙන රෝග සහ උපද්‍රව ඇති කරන ව්‍යාපාරිකයා සතුව ලාභේ පමණක් හිතන ආකාරයට දේවල් කරන්න ගියොත් එතන සම්මා ආජීවයක් නැහැ. ඒ නිසා සාධාරණ වෙළඳාමක් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයක් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් උරුම කරන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට එතන සම්මා ආජීව වෙනකොට අපිට රට වෙනුවෙන් කරන්න බැරි වෙච්ච දේවල් මොනවද හොඳ දේවල්? ඒවා කරන්න උත්සාහ කරමු. ජන සමාජයේ කරන්න බැරි වෙච්ච දේවල් මොනවද? ඒවා කරමු. ඒ වගේම අපිට මේ වෙලාවේදී කරන යහපත් දේවල් තියෙනවනම් අපි සුහදව කතා බහ කරලා මිනිසුත් එක්ක හැසිරෙනවනම් අන්න ඒ වගේ දේවල් නිසියාකාරව කරන්න උත්සාහ කරමු. ඊළඟට කුමන හෝ ආකාරයකින් අන් අයගේ හිත රිදෙන ආකාරයට පීඩනයක් ඇතිවන විදියට වැඩ කළා නම් ඒව නවත්තන්නට ඕනි. කරන්න සැලසුම් වෙනවා නම් ඒව නොකර ඉන්නට ඕනි. ඔතන තමයි සම්මා වායාමයේ තියෙන්නේ. එතකොට දැන් අපේ මනස හරි පිරිසිදුයි. නිර්වුල් මනසක්. සම්මා සතිය කියන්නේ එතනයි. ඊට පස්සේ ඒකාත්මික ජන සමාජයක් සහිතව අපට වැඩ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනකොට නිවන වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පෙන්වා දුණු සම්මා සමාධිය යහපත් ජන සමාජයක් වෙනුවෙන් ඉතාමත් මැනවින් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා කියන එක මේ වෙලාවේදී අපි දරුවන්ට පැහැදිලි වෙන්නට ඕන. අන්නේ නිසා මේ බෞද්ධ අනන්‍යතාවය කිව්වේ මං කිව්ව අර නටබුන් විතරක් නෙමෙයි කියලා. අපට අප වෙනුවෙන් ලබා දුන්න උරුමයන් තියෙනවා මේ බෞද්ධ දර්ශනේ. එහෙනම් ඒ බෞද්ධ දර්ශනේ තිබෙන ආහාරවත් දේවල් අපි ආරක්ෂා කරගෙන දැන් වෙසක් වලට අපි දන්සල් පවත්වනවා. දන්සල්ට ඕනෑම මිනිසෙකුට එන්න පුළුවන්. ඒ මිනිසයා එනකොට අපි එක්ක කෑම එකක් දෙනවා, එහෙම නැත්නම් තේ එකක් දෙනවා, එක්ක සුපෙන් දෙනවා, එහෙම නැත්නම් මල් ටිකක් පූජා කරන අවස්ථාව දෙනවා. මොන තරම් රහ තිබ්බත් ඒ වෙලාවේ අපි ඔක්කොම සමග වෙන කටයුතු කරන්නේ. මෙන්න මෙතන තමයි අපට අවශ්‍ය කරන සහජීවන ලක්ෂණ තියෙන්නේ. එහෙනම් එකමුතුව එකවන්ව අපට වැඩ කටයුතු කරන්නට නම් තමන්ගේ හිත පිරිසිදු වෙන්න ඕනේ අංක එකට. අනික් කෙනාගේ සිතැඟියාවන් තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අනික් කෙනාගේ හිත තැලෙන්නේ මොන වගේද, මේ ඒ වගේම හිංසනයේ ලක් කරනකොට එයාට ඒවා දැනෙන්නේ කොහොමද? තමන් උපමා කළා අනික් කෙනාගෙන අපි කියනවා සහනුකම්පණී කියලා. ඒ විදිහට හිතන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අපට පුළුවන්කම තිබෙනවා අපේ දරුවනි මේ මිනිසුන් සහිත මේ ජන සමාජය තුළ යහපත් ආකල්ප සහිතව සහජීවනී යුක්ත ජන සමාජයක් බිහි කරන්නට අපි පංචශීලය, ආර්ය අෂ්ටාංග මාර්ගය, සමගිය, සහජීවනය මෙන්න මේ ඔක්කොම එකට එකතු කරගෙන සහජීවනෙන් පිරි ජන සමාජයක් ඇති කරන්න. ඒ නිසා අපේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් මේ මාතෘකාව හා සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් 10 ශ්‍රේණිය පෙළ පොතේ තිබෙනවා සහජීවන සම්බන්ධ පාඩම. එයත් අධ්‍යයනය කරන්න පෙළ පොතේ 11 ශ්‍රේණිය පොතේ තියෙන මේ පාඩමත් අවධානය යොමු කරලා සාමාන්‍ය පෙළ විභාගයට හොඳ සූදානමක් අපි ඇති කරගනිමු. අපේ දරුවන් හැම දිනාටම තෙරුවන් සරණයි.